ගරු ගයන්ත කරුණාතිලක විපක්ෂ සංවිධායකතුමා, ඔබතුමාට විනාඩි 20ක් කාලයක් ලැබෙනවා.
මූලාසනාරූඪ ගරු සභාපතිතුමියනි, ඉතාම වැදගත් භාරදූර අමාත්‍යාංශ කීපයක් පිළිබඳව කතා කරන වෙලාවේ මං කැමති පළමුවෙන් කෘෂි කර්මාන්තය පිළිබඳව අදහස් කීපයක් ඉදිරිපත් කරන්න. අද වෙනකොට කෘෂිකර්මය ගොවියට කරුමයක් වෙලා තිබෙනවා. ඒකට ප්‍රධාන හේතු කීපයක් තිබෙනවා. මම දකින ප්‍රධානම හේතුවක් තමයි පසුගිය රජයේ කාලේ ගත්ත අමනෝඥ තීන්දුව. රසායනික පොහොර තහනම් කරලා කාබනික පොහොර නාඩගමේ විපාක අද අපේ ගොවි ජනතාවත් සමස්ත රටත් විඳවනවා. ඒ ගත්ත අමනෝඥ අදූරදර්ශී තීරණය නිසා සභාපතිතුමීනි, පෙරදිග ධාන්‍යාගාරයේ බවට පත්ව තිබූ අපේ රටේ ධාන්‍යාගාරයත් භාණ්ඩාගාරයත් යන දෙකම හිස් වුණා. අපේ ජනතාව හිතුවා ගොවිතැනට කෘෂිකර්මාන්තයට හොඳ කලදවසක් උදා වෙයි කියලා පසුගිය මැතිවරණයෙන් පස්සේ. මොකද චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවේ හිටපු කෘෂිකර්ම ඉඩම් ඇමතිවරයා, එවැගේම ගොවි ජනපදයකින් බිහිවෙච්ච නායකයෙක්, අද රටේ ජනාධිපති වුණහම රටේ කෘෂිකර්මාන්තයට නව ජවයක් ලැබෙයි කියලා තමයි මිනිස්සු හිතන් හිටියේ. ඒත් මේ වෙන විට ක්‍රියාත්මක වෙන්නේ වැටට තියලා අමුඩේ ගහපු කෘෂිකර්ම ප්‍රතිපත්තිය. වැටට තියලා අමුඩේ ගැව්වාම ඉස්සරහට යන්න බෑ. ඒ නිසා ඉදිරියට යෑමක් නෑ ඇමතිතුමනි. කෘෂිකර්මාන්තයේ අර්බුද එහෙම්ම තියෙනවා. මුල් කාලෙදී හාල්ලිකයක් ආවා. ඒකෙන් මිනිස්සු දුක් විඳා. පොහොර කලට වෙලාවට ලැබෙන්නේ නැති ප්‍රශ්නේ දිගටම තියෙනවා. අලලුණු ගොවීන්ගේ අස්වැන්න විකුණා ගන්න නොහැකිව ගොවි ජනතාවට ගැටලු රාශියක් අද වෙනකොටත් ගොඩ ගැහිලා තිබෙනවා. එළවලු ගොවියට නිසි මිලක් නොමැතිවීම, පසු අස්වැනි හානිය, වගාවන්ට වනසතුන්ගෙන් වන හානිය, කෘෂි රක්ෂණ ක්‍රමවේදයේ මන්දගාමීත්වය, මේ වගේ ප්‍රශ්න මේ ශේෂ්ත්‍රයේ අනන්තවත් දකිනවා. ආණ්ඩුව ආපු ගමන්ම රටේ හාල්ලිගයක් ඇති වුණා. කවදාවත් නැති විදියට රතු කැකුළු හාල්වලට රටේ තැන් තැන්වල දිග පෝලිං ආවා. හැප්පිලා බලමු තීරිය අනුගමනය කරන ජනාධිපතිතුමා අන්තිමට මෝල් හිමියෝ ගෙන්නලා මේසර හයියෙන් තට්ටුවක් දාලා රුපියල් 10කින් හාල් කිලෝ වැඩි කළා. මෝල් හිමියෝ සනසන හැටිත් අපිට දකින්න සිද්ධ වුණා. ඔබතුමිය දන්නවා, එතුමා විපක්ෂයේ ඉන්නකොට කිව්වේ රටින් හාල් ගෙන්නන්නම් ආණ්ඩුවක් මොටද කියලා ඇහුවා. අර අපේ මහලේකන්තුමා කිව්වා වගේ පිටකුටුවේ මුදලාලි කෙනෙක්ටත් පුළුවන් කෝ ඕක කරන්න. හාල් නැටයක්වත් පිටරටින් ගේන්නේ නැහැ කියලා තමයි ප්‍රතිපත්ති ප්‍රකාශනවල සඳහන් කරේ. නමුත් හාල් පිටරටින් ගෙන්නවා විතරක් නෙමෙයි සභාපතිතුමීනි, ඒ ගෙන්නන හැම හාල් කිලෝකටම රුපියල් 65ක් විතර අසීමිත බද්දක් පාරිභෝගිකයා පිට පැටෙව්වා. ඒ වගේම 2024 අවුරුද්දේ තත්ත්වය ගැන බැලුවොත් දේශීය කෘෂිකර්මාන්තය රැකගන්න කියලා ඇවිල්ලා පහුගිය අවුරුද්දේ බිලියන ගාණක් පරිභෝජන භාණ්ඩ සහ ආහාර ද්‍රව්‍ය ගෙන්වීමට වැය කළා තියෙනවා. රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් ආහාර ද්‍රව්‍ය ආනයනයට 2024 අවුරුද්දේ රුපියල් බිලියන 1045ක් මේ ආණ්ඩුව වැය කළා තිබෙනවා. ඒ අනුව අපේ රටේ කෘෂිකර්මාන්තයන්නේ කොහෙටද කියලා අපට දැන් හිතාගන්න පුළුවන්. දේශීය කෘෂිකර්මාන්තයේ නගා හිටුණා කියලා ආපු ආණ්ඩුවම දේශීයව නිපදවන්නට පුළුවන් ආහාර ද්‍රව්‍ය පවා පිටරටින් ගෙන්වන්න ප්‍රමුඛතාවයක් දෙන බව තමයි අපට පැහැදිලිවම පේන්නේ. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, ලෝක ජනගහණයෙන් 3/2ක් පමණ වෙසෙන්නේ ආසියානු කලාපයේ රටවල්වල. ඒ කලාපයේ වීගොවිතන තමයි හුඟක් ප්‍රචලිත වෙලා තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ යැපුම් කෘෂිකර්මාන්තයේ වගේම ආහාර භෝග වගාවෙහි ප්‍රධානතම භෝගය වී තමයි කියලා අපි කවුරුත් දන්නවා. අද වන විට ලංකාවේ දිස්ත්‍රික්ක හැම එකම පාහේ අඩුවැඩි වශයෙන් වී වගා කරනවා. නමුත් රටට බත සපේන වී ගොවියා මේ වන විට මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි තමන්ගේ අස්වැන්නට නිසි මිලක් නොලැබීම. වී කිලෝවක් විකුණනට පස්සේ මොනවද ගන්න පුළුවන් කියලා මිනිස්සු කල්පනා කරනවා. ඒ සඳහා රජයෙන් ලබා දෙන සහතික මිල ප්‍රමාණවත් නැහැ කියන මැසිවිල්ල ගොවි ජනතාව ඉන්න හැම ප්‍රදේශයකින්ම අපට අහන්න ලැබෙනවා. දැන් සභාපතිතුමීනි 2004 2000 2024 25 මහකන්නේ වීමිලදී ගැනීමට රජයේ රුපියල් මිලියන 500ක් වෙන් කරා. මේ වී මෙට්‍රික් ටන් ලක්ෂ 3ක් මිලදී ගන්නවා කියලා තමයි මේ ප්‍රමාණය වෙන් කරේ. නමුත් මිලදී ගන්න හැකි වුණේ අපේක්ෂිත ප්‍රමාණයෙන් දශමයක් වගේ ප්‍රමාණයක්. 2025 යලකන්නේ මෙට්‍රික් ටන් 5000ක් මිලට ගන්නවා කිව්වත් මිලදී ගන්න හැකි වුණේ 20%ක් වගේ සුළු ප්‍රමාණයක්. ඉතින් සභාපතිතුමියනි අපි දැක්කා කන්න රැස්වීම වලදී වී වගාවට මුලින්ම යොදන මඩ පොහොර ප්‍රමාදය ගැන දිගින් දිගටම කියවෙනවා. එනිසා රට පුරාම ප්‍රමාදයකින් තොරව පොහොර ලබා දීමට කටයුතු කරන්න කියන ඉල්ලීම අපිට හැමතිස්සෙම විපක්ෂයේ හැටියට ආණ්ඩුවෙන් ඉල්ලන්න සිද්ධ වෙනවා. මීට පෙරත් ගෝයිනේ පොහොර සානාධාරයේ ප්‍රමාද වුණා. අවශ්‍ය වෙලාවට පොහොර නොලැබුණොත් ඒක අස්වැන්නට බලපානවා කියන එක අපි කවුරුත් දන්නවා. ඒ ගැන ආණ්ඩුවේ අවධානය අනිවාර්යයෙන්ම යොමු කරන්න කියන ඉල්ලීම අපි දිගින් දිගටම කරනවා. ඊළඟට මේ ආණ්ඩුව ආපු ගමම සද්ද දාගෙන කරපු දෙවෙනි වැඩේ තමයි රිලා සංගරණය. මද්දුම් බණ්ඩාර මැතිතුමත් ඒ ගැන කතා කරා. විශාල වියදමක් කරලා සංගරණයෙන් පස්සේ නියෝජ්‍ය ඇමතිතුමා මේ සභාවේදී කිව්වා ඒකෙන් 50%ක් අසාර්ථකයි කියලා. මේ සංගරණයේ වார்த்தාවත් එළියට දාන්න තවම ආණ්ඩුවට බැරි වෙලා තිබෙනවා. මේ සංගරණයෙන් පස්සේ වනසතුන්ගෙන් වගාවට සිදුවන හානිය අවම කරගන්න එක තම දෙවිතෝක ප්‍රයෝජනයක් වුණාද කියන එක අපිට අහන්න සිද්ධ වෙනවා. මෙච්චර වීදම් කරලා මෙච්චර සද්ද දාලා ලොකුවට කරපු සංගරණයෙන් මොකද්ද වෙච්ච ප්‍රයෝජනේ කියලා. දැන් ඔබතුමාලා 76 වසරක සාපයක් ගැන හැම වෙලාවෙම කතා කරනවා. අපිට ඒක නිතරම ඇහෙන්නේ මේ සභාවේ 76 වසරක සාපේ. කතාවල් පටන් ගන්න මේකෙන් හුවකයි. නමුත් හෙළ රජ දවසින් පස්සේ අපේ රට ගොවිවීමක් බවට පත් කරන්න අපේ පැරණි නායකින් ඒ යුගවලදී කටයුතු කරපුවා නම් අපිට මතක් කළ යුතුම තිබෙනවා. අපි බැලුවොත් ජාතියේ පියා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක ශ්‍රීමතානෝ 1933 දී ඉඩම් සංවර්ධන පනත රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළා. රජරට ගොවි ජනපද නිර්මාණය කිරීමේ පදනම දාපු බව අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ අනුව මින්නේරිය ගොවි ජනපදයේ ව්‍යාපාරය ආරම්භ කළ අක්කර 2000 ගොඩින් අක්කර 2යි මඩින් අක්කර 5යි ගානේ බෙදා දුන්නු හැටි අපිට මතකයි. ඊට පස්සේ ඇලහැර රිදී බැඳි ඇදල තබ්බෝ වැනි ප්‍රදේශවල ගොවි ජනපද ආරම්භ කළා. බද්දුන් පියා යන විරුදාහලී ලැබපු ඩඩ්ලි සේනානායකයෙකුගේදී ගල්ඔය සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කරපුවා. අපිට අමතක කළා මේ සංවර්ධන ගැන කතා කරන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් තිබෙනවා. ඊටත් අමතරව සභාපතිතුමනි ලංකාවේ බලයට පත් වෙච්ච ආණ්ඩුවක් විසින් රටේ ආර්ථිකය නගා සිටුවීම පිණිස ආරම්භ කරපු විශාලතම සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කරේ ජේ.ආර්. ජයවර්ධන යුගයේදී. අවුරුදු 30කින් නිම කරන්න තිබුණු මහවැලිය කඩිනම් කළා. අවුරුදු 6කින් අවසන් කරා වික්ටෝරියා රන්දෙනිගල රන්ටැබේ කොත්මලේ උල්හිටිය රත්කිඳහා මාදුරුවය වැනි සප්ත මහා ජලාශ ඉදි කරලා කෘෂිකර්මාන්තයත් රටත් සංවර්ධනය කිරීමට පියවර ගත්ත බව අවුරුදු 76ක සාපේ ගැන කතා කරන උදවිය ඉදින්දි මම මතක් කරන්න ඕන. ඒ වගේම මං කැමති කෘෂිකර්මාන්තය පිළිබඳ කතා කරනකොට තවත් යමක් කියන්න. පහුගිය අවුරුද්ද වෙනකොට කෘෂිකර්මාන්තය දලදේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය 5% දක්වා පහත බහැලා තියෙනවා. ඒ වගේම ඇමතිතුමනි 2023 අවුරුද්දේදී 147,000ක පමණ පිරිසක් කෘෂිකර්මාන්තයෙන් ඈත් වෙලා තියෙනවා. වී වගා කරන බිම් ප්‍රමාණය 10%කින් අඩු වෙලා තිබෙනවා. ඒ වගේම කෘෂිකර්මාන්තයේ පළපුරුදු ශ්‍රමිකයන්ගෙන් විශාල හිගයක් අද වෙනකොට පේනවා. මේ තත්ත්වය කෘෂිකර්මාන්තයේ අනාගතයේ විශාල අර්බුදයක් වෙන්න පුළුවන් කියන එක අපි කවුරුත් පිළිගත යුතුව තිබෙනවා. එනිසා කෘෂිකර්මාන්තයේ නවීකරණය පිළිබඳවත් වැඩි අවධානයක් යොමු කරන්න, ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරන්න වැඩි බරක් දීලා කටයුතු කරන්න කියන ඉල්ලීම් අපි දිගින් දිගටම කරනවා. අපේ ඇමතිතුමා කිව්වා මේ කුරුඳු ඔබතුමාලගේ අමාත්‍යංශයට අයිති කියලා. ඇත්ත වශයෙන්ම මම දැනගත්තේ ඒ වෙලේ මගේ ඔළුවේ තිබුණේ මේක වැවිලි කර්මාන්තයට අයිති කියලා. මම හෙට තමයි කුසි ඊට පස්සේ අලුතෙන් ආවේ. අපි ඒක දැනගෙන හිටියේ මම හෙට තමයි මේ කුරුඳු ගැන ටිකක් කතා කරන්න හිටියේ. ඔබතුමා කිව්වාගේ අපේ දිස්ත්‍රික්කයට හුඟාක්ම බලපානවා කුරුඳු. මම හිතන්නේ ලංකාවේ වැඩිම කුරුඳු වගාව තියෙන්නේ අපේ ගාලු දිස්ත්‍රික්කයේ. ඒ වගේම අම්බලන්ගොඩ, මීටියාගොඩ, බටපොල, කරන්දිනි, ඌරගහ, බලපිටිය, කොස්කොඩ, ඉඳුරුව, ඇල්පිටිය ඇතුළු ප්‍රදේශ ගණනාවක මේ කුරුඳු වගාව ව්‍යාප්ත වෙලා තිබෙනවා. ඉතින් අපි දන්නවා කුරුඳු වල தத்தே ගැන කතා කරනකොට සුළු අපනායන භෝග වලින් වැඩිම ආදායමක් ලැබෙන්නේ මං හිතන්නේ සිලෝන් සිනමන් වලට තමයි වැඩිම ආදායමක් ලැබෙන්නේ සුළු අපනායන භෝග වලින් ලෝක වෙළඳපොලේ 85% ක පංගුවක් ඒකට හිමි වෙලා තිබෙනවා 2015 යහපාලන රජයේ බාර ගන්නකොට රුපියල් බිලියන 17.9 ක ආදායමක් ලැබපු කුරුඳු කර්මාන්තය 2018 වෙනකොට රුපියල් බිලියන 34.8 දක්වා ඒක වර්ධනය කරගත්තා 2015 2022 වෙනකොට ඒක බිලියන 45 දක්වා ඉක්මවලා තියෙනවා විශාල වර්ධනයක් කුරුඳු කර්මාන්තය ඇති වුණා 2015 ඇමතුමනි මෙට්‍රික් ටොන් 13548ක් වූ කුරුඳු අපනායනය 2018 වෙනකොට 17536 දක්වා ඉහළ නැග්වන්න පුළුවන් වුණා ඉතින් අපි කියන්න කැමති 76 වෘද්දකට දොස් කියනකොට මේ සංඛ්‍යා ලේඛනත් පොඩ්ඩක් සැලකිල්ලට අරගෙන දොස් කියන්න කියන විශේෂයෙන්ම ඇමතුමනි මේ කුරුඳු කර්මාන්තය බොහොම දියුණු කරන්න ඕන කර්මාන්තයක් දිගු ඉතිහාසයකුත් මේකට තියෙනවා යුරෝපීය රටවල ලුණු ප්‍රමාණය අඩු කරගන්න වගේම ඖෂධීය පානයක් විදිහටත් අපේ රටේ කුරුඳු වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා හොඳ වෙළඳපොලක් අපිට ඇති කරගන්න අවස්ථාව තිබෙනවා. මේ වෙළඳපොල වැඩි කරගන්න අගය එකතු කළ නිෂ්පාදන සඳහා දිරිගැන්විය යුතුයි. විශේෂයෙන්ම කුරුඳු තේ, කුරුඳු හකුරු, කුරුඳු පවුඩර් වගේ අලුත් නිෂ්පාදන සඳහා ව්‍යවසායකින් දිරිගැන්වීමත් හොඳයි කියලා මම කල්පනා කරනවා. විශේෂයෙන් අපි දන්නවා මේ දකුණු පළාතරයි සබරගමු පළාතරයි සීමා වෙලා තිබිච්ච කුරුඳු වගාව දැන් වෙනකොට අනුරාධපුර පොළොන්නරුව අම්පාර වගේ දිස්ත්‍රික්ක වලට ප්‍රවර්ධනය කරන්න පීවර ආරම්භ තිනවා ඒක පුළුවන් තරම් දියුණු කරන්න මේ පළාත්වලට මේක ගැළපෙයි ආදායම් වැඩි වෙයි මිනිස්සුන්ට හොඳ අවස්ථාවක් වෙයි මම හෙට පැවිලි කර්මාන්ත දවසේ හරි කතා කරන්නම් ඔබතුමාට දැනගන්න මේ කරන්දිණියේ කුරුඳු දෙපාර්තමේන්තුවක් ඇති කර පහුගිය ජනාධිපතිතුමා ඒ පිළිබඳ පොඩි කරුණු ටිකක් මම හවසට තමයි හිතන් හිටියේ හෙට කියන්න ඕන නිසා ඉතින් කුරුඳු තරණයේ ලොකු හිගයක් තියෙනවා පෝර ප්‍රශ්න තියෙනවා නඩත්තුව පිළිබඳ ගැටලු තියෙනවා මේවා ඉතින් විසඳුම් සෙවිය යුතු කාරණා මම ඒ පිළිබඳව හෙට කතා කරනවා ඔබතුමා කිව්වා මේ එක එක ආයතන ගැන කියලා ඉඩම් ප්‍රතිසංස්කරණ ඉඩම් පවරා ගැනීම දෙපාර්තමේන්තුව ඉන්දෝරුව ආදී ආයතන ගැනත් කතා කරන්න කියලා මම කැමති ඊළඟ විනාඩි කීපෙම මම කලක් ඇමතිවරයා හැටියට හිටපු නිසා ඉඩම් අමාත්‍යංශයේ ඒ පිළිබඳව අදහස් දෙක තුනක් කියන්න. විශේෂයෙන්ම ජනාධිපතිතුමා එතුමාගේ අයවැය කතාවේදී සඳහන් කළා ඉඩම් විශේෂයට අදාළ කරුණු කීපයක් ගැන මම මතු කරන්න කැමතියි. නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි එතුමාගේ අයවැය කතාවේදී ආයෝජන සඳහා ඉඩම් නිදහස් කිරීමේ කාර්යක්ෂමතාවයේ වැඩි දියුණු කරන බවට ප්‍රකාශ කළා. ඒක ඉතාම වැදගත්. ඒ වගේම යහපත් තත්ත්වයක් ලෙස සලකන්න පුළුවන්කම තිබෙනවා. මේ සඳහා ඇමැතිතුමනි ඉඩම් විෂයට සම්බන්ධ රාජ්‍ය ආයතනවල පහසුකම් වැඩි දියුණු කිරීමත් දැනට තනි තනිව රාජකාරී කරන එම ආයතන ඒකාබද්ධ කරමින් ඉඩම් තොරතුරු ඇතුළත් මධ්‍යම ඩිජිටල් තොරතුරු පද්ධතියක් ස්ථාපිත කරන්නත් යෝජනා කර තිබෙනවා. ඇමැතිතුමනි ඔබතුමාගේ අවධානයට මම කැමතියි කියන්න මේ ඒ ඩිජිටල් තොරතුරු පද්ධතියක් ස්ථාපිත කරන්න යෝජනා කිරීම හොඳයි. මෙන්න මේ යෝජනාව නිසියාකාරයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණොත් ආයෝජන ව්‍යාපෘති වලට ඉඩම් ලබා දීම සාර්ථක කරන්න පුළුවන් වෙයි කියලා කලක් ඉඩම් ඇමති හැටියට කටයුතු කළ අධ්‍යක්ෂින් තියෙන හින්දා මම විශ්වාස කරනවා ඒක හොඳ දෙයක් කියලා. ඒ වගේම සභාපතිතුමියනි ඌන උපයෝජිත තත්ත්වයේ පවතින ඉඩම් සහ ගොඩනැගිලි ආර්ථික කටයුතු වලට යොදා ගැනීමට අවධානය යොමු කිරීමත් වැදගත් කාර්යයක් ලෙසත් මම අත්දකිනවා. එහෙම වුණත් පසුගිය රජයේ කාලෙදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විසින් ආරම්භ කරන ලද රජයේ ඉඩම් නිදහස් දීමනාපත්‍ර ලබා දීම උරුමයේ වැඩසටහන වර්තමාන රජයේ විසින් නතර කිරීම නිසා මහජනතාවට ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙන බවත් අපි දන්නවා. සභාපතිතුමනි මේ ඉඩම් ඔප්පු වැඩසටහන ගැන අපි ගිය අයවැය විවාදයේදී ප්‍රශ්න කරාම ඇමතිතුමා කිව්වා එම වැඩසටහන යලි සමාලෝචනය කරලා මතුවී තිබෙන ගැටලු निराකරණය කළ ඉතා ඉක්මනින් නැවත ආරම්භ කරනවා කියලා. 2024 නොවැම්බර් මාසයේ ඉඳලා තමුන්නාන්සල බලයට ආවට පස්සේ උරුමයේ ඔප්පු ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම නතර කරලා තිබෙනවා. නැවත නිදහස් දීමනාපත්‍ර නිකුත් කිරීම සඳහා වැඩසටහනක් ආරම්භ කළ බව දැනගන්නට තාම අපට නම් නැහැ. මහජනතාව වෙත ලබා දීලා තිබුණු අවසර පත්‍ර සහ දීමනාපත්‍ර 70,000ක් විතර රජයට බාරගත්තා. ඒත් උරුමයේ දීමනාපත්‍ර ලබා දීලා තිබුණේ එයින් 30,000කට විතරයි. සභාපතිතුමනි රජයට ලිපිගොනු බාර දීලත් උරුමයේ දීමනාපත්‍ර ලැබුණේ නැති ඉඩම් 40,000ක් විතර අවසර පත්‍ර ලාභීන්ට සහ දීමනාපත්‍ර ලාභීන්ට අවලංගු කරලා තිබෙන නිසා එම අවද එම අව අවසර පත්‍ර ලාභීන් විවිධ දුෂ්කරතා වලට මුහුණ දීලා තියෙනවා. උරුමය කියන නම හිමිකම කියලා වෙනස් කරා කියලා නව ඔප්පු වැඩසටහනක් ආරම්භ කිරීමට ඇමති මණ්ඩලයේ අනුමැතිය ලැබුණයි කියලා දැනගන්නට තිබුණත් එවැනි වැඩසටහනක් තවම නම් අපේ පළාත්වල නම් ක්‍රියාත්මක වෙන බවක් අපි දැකලා නැහැ. බලාගෙන යද්දී අපිට පේන්නේ ඉඩම් ඇමතිතුමා කරලා තියෙන්නේ පරණ වීදුරුවට අලුතෙන් වයින් දාපු එක වගේ වැඩක්. මේ නව නිදහස් දීමනා පත්‍ර ලබා දීමේ රජයේ වැඩපිළිවෙල අද අපිටත් රටටත් මේ විවාදයේදී පොඩ්ඩක් හරි පැහැදිලි කරලා දුන්නොත් ඒක ප්‍රයෝජනයි කියලා මම හිතනවා. තිබ්බද මං හිතියේ නැහැ ඒකේ. හරි. ඊළඟට සභාපතිතුමීනි පසුගිය වසර පහක් පුරාම අයවැය විවාදවලදී මේ ගරු සභාවේදී අපි පෙන්වලා දුන්නත් තවමත් බාලගිරි දෝෂයට හසු වී තවමත් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ ඉඩම් ශේෂයට වැදගත් වෙන කරුණු කීපයක් ගැන මේ සභාවේ අවධානය යොමු කරන්න හිතනවා. ඉඩම් ශේෂයට අදාළ පැරණි අනපනත්තා නීති රීති වර්තමානයේ ගැළපෙන අයුරින් සංශෝධනය කිරීමත් යුගයේ අවශ්‍යතාවයක් අනුව නව නීති රීති හඳුන්වා දීමත් සිදු කළ යුතු වෙනවා. ඔබතුමා ඒක පිළිගන්නවා ඇති. ගරු ඇමතිතුමනි, ඉඩම් අත්පත් කර ගැනීමේ පනතත් ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීමේ මූලික ක්‍රියාවලිය ආරම්භ කළේ ඇත්ත වශයෙන් මම ඉඩම් ඇමති හැටියට ඉන්න කාලේ. නමුත් අද වන විටත් එම 52 සංශෝධන අවසන් කර ගැනීමට පසුගිය රජයටත් බැරි වුණා. තවම මේ වර්තමාන රජයටත් බැරි වෙලා තිබෙනවා. මම ඉල්ලා හිටිනවා අපේ ඉඩම් ඇමතිතුමාගෙන් මේ ගැන කඩිනමින් අවශ්‍ය කටයුතු කරන හැටියට නිලධාරීන් මෙහෙවන්න කියලා ඒ උන්ට අවශ්‍ය උපදෙස් ලබා දීලා ඒක ඉක්මන් කරන්න කියලා. ඒ වගේම තමයි ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් පනත සකස් කිරීමේ කටයුතුත් තවම අවසන් කරලා නැහැ. ඒ ගැනත් අවධානය යොමු කරන්න කියලා ඇමතිතුමාගෙන් ඉල්ලා හිටිනවා. මීට අමතරව ඉඩම් විශ්වයට අදාළ වන තවත් වැදගත් කරුණක් පිළිබඳව මේ සභාවේ මතක් කරන්න කැමැති. ඒ තමයි ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් නොමැතිවීම. ගරු ඇමතිතුමනි, ජාතික ඉඩම් ප්‍රතිපත්තිය තමයි ඉඩම් කළමනාකරණයේ මූලික පදනම වෙන්නේ. නමුත් එම ප්‍රතිපත්තිය සකස් කරන්න මේ දක්වාම බැරි වෙලා තියෙනවා. මේකට තියෙන ප්‍රධාන බාධාව තමයි 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් ජාතික ඉඩම් කොමිෂන් සභාව පිහිටුවීමට ක්‍රියා නොකිරීම. පසුගිය අවස්ථාවන් කීපය දෙකදීම ජාතික ඉඩම් කොමිෂන් සභාව පිහිටුවීම සඳහා පනතක් කෙටුම්පත් කළත් ඒ කටයුත්ත සම්පූර්ණ කරන්න තාම බැරි වෙලා තිබෙනවා. ඒ වගේම මම කියන්න කැමති යම් යම් හේතුන් මත ආරම්භ කරපු සංවර්ධන ව්‍යාපෘති කීපයක්ම පසුගිය රජයන් විසින් අතරමඟ නතර කිරීම නිසා මහජනතාව අපහසුතාවයට පත් වී තිබෙන බව. ඒ ව්‍යාපෘති වලින් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම කොටසත්, රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉංගිරිය දක්වා කොටසත්.
ගරු මන්ත්‍රීතුමා, තව විනාඩි දෙකක් කාලයක් තිබෙන
ඔබතුමා. කොටසත් නැවත ආරම්භ කිරීමට මෙවර අයවැයෙන් මුදල් වෙන් කිරීම ගැන අපි සතුටු වෙනවා. නමුත් දඹුල්ල හබරණ දුමුරිය මාර්ගය, ඒ වගේම මධ්‍යම අධිවේගී මාර්ගයේ හා රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉතිරි කොටස ඉදිකිරීමක්, කැලණිවැරි දුම්රිය මාර්ගයේ කණුමතින් ඉදිකරන දුම්රිය මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීම වැනි ව්‍යාපෘති රාශියක් අතරමඟ නතර වෙලා තිබෙනවා. එම ඉඩම්වල හා දේපළවල අයිතිකරුවන්ට හා පදිංචිකරුවන්ට ඒ ඉඩම් සංවර්ධනය කරන්නත් බෑ. මොකද රජයට අත්පත් කරගත්ත නිසා. ඒ වගේ මේ මිනිසුන්ට රජයට ඉඩම් අත්පත් කර ගැනීම වෙනුවෙන් ගෙවන්න තියෙන වන්දි මුදල් ගෙවලත් නැහැ. ඒ ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතු අතරමඟ නතරවීම නිසා පාරිසරික ගැටලු රාශියකුත් මේ වෙනකොට මතුවෙලා තිබෙනවා. ඒ ව්‍යාපෘති ඉදිරියට කරගෙන යනවද නැද්ද කියන එක පිළිබඳව ස්ථිර තීරණයක් ගැනීම රජයේ සතු වගකීමක්. ඉතින් එම ව්‍යාපෘති ඉදිරියට කරගෙන යනවා නම් රජයට අත්පත් කරගත් ඉඩම් හා දේපළ වෙනුවෙන් අදාළ පුජ්‍යලීන්ට කඩිනමින් වන්දිග වෙන ලෙසත්, ව්‍යාපෘතිය කරගෙන යන්නේ නැත්නම් රජයට අත්පත් කරගත් ඉඩම් හා දේපළ අදාළ පුජ්‍යලීන්ට නැවත ලබා දීම ගැන අවධානය යොමු කරන්න කියලාත් ඉල්ලා හිටිනවා. මගේ කාලය තව විනාඩියක් විතර ඉතුරු වෙලා ඇති මං හිතන්නේ. ඉතුරු වෙච්ච එක හර්ෂ සිල්ලා මහත්තයාට විනාඩි හරි දෙක හරි දෙන්න කියලා ඉල්ලමින් මගේ වචන ස්වල්පේ නවත්තනවා.